මේළඟට ගරු කෙන්ස් නෙල්සන් මහත්මයා ඔබතුමාට විනාඩි 5ක කාලයක් දෙන්න.
මූලාසන ගරු සභාපතිතුමනි, 9 වෙනි පාර්ලිමේන්තුවේ 3 වෙනි රාජාසන කතාව ඉදිරිපත් කරපු ගරු රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයට අදහස් ඉදිරිපත් කරන්න ලැබීම ගැන සතුටු වෙනවා. අපි මතක් කරලා දෙන්න ඕන, දැන් මේ ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා එතුමාගේ රාජාසන කතාවේදී එතුමා ප්‍රතිපත්ති ප්‍රකාශයක් විදිහට එතුමාගේ අදහස් ඉදිරිපත් කරා. දැන් අපේ ගරු රනිල් වික්‍රමසිංහ මහත්මයා වත්මන් ජනාධිපතිතුමා එතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරා. අපි බොහොම සතුටු වුණා. අපි ප්‍රාර්ථනා කරනවා ඒ ප්‍රතිපත්තියේ ප්‍රකාශයේ තිබුණු දේවල් සාර්ථක වෙන්න කියලා විපක්ෂයක් විදිහට. මට පෙර කතා කරපු අපේ මොහාන් මන්ත්‍රීතුමා කිව්වා මේ සර්වපාක්ෂික ආණ්ඩුවටයි විපක්ෂයේ සහයෝගය දෙන්නේ නැත්තේ කියලා. දෙයියනේ විපක්ෂ නායකතුමා ඇතුළු අපි කණ්ඩායම දිගින් දිගටම කියන්නේ මේ රටේ තෙල් පෝලිම නවත්තන්න, මේ රටේ ගොවියට පොහොර ටික දෙන්න, ගෑස් පෝලිම නවත්තන්න, මේ රටේ පාරිභෝගිකයට සාධාරණයක් ඉෂ්ට කරන්න, මේවට ආණ්ඩුව ගන්න ඕනම සුභවාදීතේකට විපක්ෂයක ඉදිරියට මේකට සහයෝගය දෙනවා කියලා. මැති ඇමතිවරුන්ගේ තනතුරු ගන්න අපිට අවශ්‍යතාවයක් නැහැ. මේ කමිටු ටික පත් කරන්න, කමිටු වල සභාපති ධූරය ඒ වගේ අපේ ඉන්න පාර්ලිමේන්තු විපක්ෂයේ ඉන්න මන්ත්‍රීන්ට බාර දෙන්න, අපිට දෙන්න පුළුවන් උපරිම සහයෝගය අපි ලබා දෙනවා. මතක් කළා දෙන්න ඕන මුලාසන මන්ත්‍රීතුමනි, 2009 ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට මේ ආණ්ඩුව අපි බාර දෙනකොට මේ රටේ සමස්ත ගොවි ජනතාව මේ රටේ හැම වින්ඟකලක්ම අස්වැද්දුවා. දවස් 5ම අපේ පාසල් ගියපු දරුවෝ පාසල් ගියා. හැම ඉස්පිරිතාලකම බෙහෙත් ටික තිබුණා රෝගීන්ට ගන්න. 3 වේල කාපු රටක්, ඉන්ධන පෝලින් නැති රටක් තමයි බාර දුන්නේ. හැබැයි අවුරුදු 2ක් යනකොට මේ රටේ ජනතාව 225ට හෙන ඉල්ලුවා. එමනම් මම අභිනවයෙන් පත්වෙච්ච ජනාධිපතිතුමාට කියන්න ඕන, ඔබතුමා මේ පහුගිය කාලේ වෙච්ච දේවල් අමතක කරලා ඉස්සරහට යන්න ගියොත් වැඩිකල් යන්න වෙන්නේ නැහැ. ඔබතුමාටත් මේ දේම සිද්ධ වේවි. මොකද පහුගිය කාලේ බිලියන 16ක සීනි වංචාවක් වුණා. මේ රටේ ආගම කියපු පාස්කුවිද සිදුවීම එදා ඒ අහිංසක මිනිස්සු ඝාතනය වුණා. මේව අපිට අමතක කරන්න බෑ. මේ රටේ කවුරු හරි කියනවා නම් දැන් තෙල් පෝලිම විසඳලා තියෙනවා, ගෑස් පෝලිම විසඳලා තියෙනවා, ගොවියට පොහොර දීලා තියෙනවා කියලා බොහොම හොඳයි. හැබැයි අමතක කරන්න එපා, අපි ඉන්දියාවෙන් බිලියන 500 අරගෙන අපිට මාසයක් සිපෙට්කෝ ඒ පිරුණු හල්වල තෙල් නැතුව තිබුණා. දැන් ඔය ගෑස් ටික ගන්න ලෝක බැංකුවෙන් මිලියන 70ක් අපිට දීලා තියෙනවා මේ අවුරුද්දේ විතරයි. අපි එන අවුරුද්ද ගැන මේවා ගැන සැලස්මක් හැදුවේ නැත්නම් අපිට එන අවුරුද්ද ගෑස් ටික නැති වෙලා යනවා. එන මාස එනකොට අපිට ගල් අඟුරු ටික නැති වෙලා යනවා. මිලියන ඇමරිකාන් ඩොලර් මිලියන 100ක් අපිට අවශ්‍ය වෙනවා. අපි කොහොමද මේ ඩොලර් ටික හොයාගන්නේ කියලා අපි මේවා කතා කරන්න වෙනවා. ඉතින් ඒ නිසා විශේෂයෙන්ම කියන්න ඕන, අද විදුලි බලය ගත්තම එදා දිවංගත ගාම්සානාක මැතිතුමා කඩිනම් මහවැලි ව්‍යාපාරය ආරම්භ කරලා මේ රටේ මෙගාවොට් 1000කට වඩා වැඩි ප්‍රමාණයක් නිෂ්පාදනය කරා. ඒකකයක් රුපියල් 3.50ට දෙන්න පුළුවන් වුණා. 94 එදා එක්සත් ජාතික පක්ෂය ආණ්ඩුව පරාජයට පත් වෙනකොට ලාභ ලැබපු ආයතනයක් තමයි අපි බාර දුන්නේ. හැබැයි අද මොකද වෙලා තියෙන්නේ? පුංචි මිනිස්සයට අද බඩට ගහලා තිනවා. අඩුවෙන්ම විදුලි බලය පාවිච්චි කරන මිනිස්සයාගේ විදුලි බලය වැඩි වෙලා තියෙනවා. එහෙනම් මේවට විසඳුම් දෙන්න වෙනවා. අපි රටක් විදිහට අමාරුයි අමාරුයි කියලා මේ රටේ පීඩිත පන්තියේ ජනතාව පාගෙන අපිට ඉස්සරහට යන්න බෑ. ඉතින් ඒ නිසා මේ ගැන විශේෂ අවධානයක් යොමු කරන්න කියලා මම ගරු මූලාසන මන්ත්‍රීතුමනි කියනවා. ඒ වගේම කියන්න ඕන අපි මම දැක්ක පෙරේදා මගේ මිත්‍ර හරින් ප්‍රනාන්දු මන්ත්‍රීතුමා ඇමතිතුමා එතුමා අත් දෙක එකට කරලා වැඳලා කිව්වා සමගි ජනබලයේ මන්ත්‍රීවරු එන්න අපිත් එකතු වෙන්න කියලා. අනේ මට මතක් වෙනවා එතුමා එදා එක්සත් ජාතික පක්ෂය අපි සියලු දෙනාම එකට ඉන්න කාලේ බදුල්ලේ රැස්වීමක් සංවිධානය කරලා එක්සත් ජාතික පක්ෂයේ වෙන්කරන්ඩ ඔබතුමා තමයි මූලිකත්වයේ ගත්තේ. අද ඔබතුමා නැවතත් කියනවා අපිට එක්සත් ජාතික පක්ෂයට එන්න කියලා. මම කියනවා හරින් ප්‍රනාන්දු ඇමතිතුමාට ඔබතුමාට අපිට එක්සත් ජාතික පක්ෂයට එන්න කියලා ඔබතුමාට කියන්න ඕනේ නැහැ. ඔබතුමා තමයි එක්සත් ජාතික පක්ෂය දෙකට කැඩුවේ. ඔබතුමා තමයි රනිල්ට බෑ කියලා කිව්වේ. අද ඔබතුමා ඇමතිකමක් අරගෙන සජිත්ට බෑ කියනවා. සජිත්ට ආසයි බයයි කියනවා. හරි, සජිත් මහත්තයා ආසයි බයයි කතන්දරක් නෙමෙයි, එතුමාට ලැජ්ජාව කියලා එකක් තියෙනවා. ඒ ලැජ්ජා හින්දා තමයි එතුමා කිව්වේ මට තනතුරු අවශ්‍ය නැහැ. කවුද දෙන්නේ අගමැතිකමට? අගමැති. කවුද ජනාධිපතිකමට? අගමැති. එතුමා පැහැදිලිව කියනවා මට තනතුරු අවශ්‍ය නැහැ. එතුමාගේ කණ්ඩායමේ නියෝජනය කරන මන්ත්‍රීවරුන්ට අපි කියනවා අපිට ඇමතිකම් වැඩක් නැහැ. පාර්ලිමේන්තුවේ මන්ත්‍රී කෙනෙක් විතර විපක්ෂයේ අපි බොහොම නම්බුකාර විදියට ආණ්ඩුව වත්මන් ජනාධිපතිතුමා කරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඔබතුමා මේ රටේ ජනතාවගේ ප්‍රශ්න විසඳන්න, මේ රටේ තියෙන ප්‍රශ්න විසඳන්න අපිට දෙන්න පුළුවන් උපරිම සහයෝගය අපි ලබා දෙනවා. මේක අවංකයක් අපි මේ කියන්නේ. අපිට මේ 225ට හෙන ඉල්ලනකොට නවක මන්ත්‍රීවරු විදිහට අපිට අපේ හදවතට වේදනාවක් දැනෙනවා. මොකද මේ 225 ඇතුලේ හොඳ වැදගත් මේ රටට ආදරය කරන, මේ රටට යමක් කරන්න ඕන කියන කණ්ඩායමක් ඉන්නවා. මේ පහුගිය කාලේ වෙච්ච දේවල් වලට ඒ අය මට වාක් කියන්න අවශ්‍ය නැහැ. ඉතින් ඒ නිසා විශේෂයෙන්ම කියන්න ඕන මූලාසන මන්ත්‍රීතුමනි, පොළොන්නර දිස්ත්‍රික්කයේ ගත්තම අපිට මේ ද යලකන්නේ අවසන් කරනවා. යලකන්න දැන් අස්සන්න නෙලන්න පටන් අරන් තියෙනවා. අපිට ලීටර් ඩීසල් ලීටර් 128ක් අවශ්‍ය වෙනවා. දැන් 140කින් අපිට අස්සන්න අඩු වෙලා තියෙනවා. හැබැයි අපිට මේ අවශ්‍ය ඉන්ධන ප්‍රමාණය නැති වුණොත් මේ ගත්ත අස්වැන්නවත් අපිට ඒක ප්‍රතිඵලයක් ගන්න බැරි වෙනවා මූලාසනේ මන්ත්‍රීතුමනි. ඒ නිසා මම විශේෂයෙන්ම කියනවා. ඒ වගේම වත්මන් ජනාධිපතිතුමා කිව්වා සියලුම වගානය කපා හරිනවා කියලා. තාමත් ඒ අදාළ බැංකුවලට ඒ ගැන පණිවිඩයක් ලැබිලා නැහැ. මේ සම්බන්ධවත් ඔබතුමා ඒ කිව්ව දේ ඒවා ඉෂ්ට කරන්න වෙනවා. ඒකයි මම ඉස්සෙල්ලා කිව්වේ අපිට වෙච්ච වැරදි, මේ අවුරුදු දෙක තුල වෙච්ච වැරදි අපිට වහගෙන ඉස්සරහට යන්න බෑ. මේවා නිවැරදි වෙන්න වෙනවා. අපි පස්සට ගිහිල්ලා බලන්න ඕන ඇයි මේ තත්ත්වය අපිට ඇති වුණේ කියලා. 69 ලක්ෂයක් ඡන්දය ගත්ත ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට මේ රටනුත් යන්න උනේ ඇයි?
අවසන් කරන්න.
ඉතින් ඒ නිසා මම විශේෂයෙන්ම කියන්න කැමති හරින් ප්‍රාන්දු මැතිතුමනි, ඔබතුමා අපිට මේ සජවේ හැදුවේ ඔබනම්. ඔබතුමා මේ සජවේ ඉන්න තිබුණා. මේ සජවේ ආරක්ෂා කරන සජවේ ඇතුළේ ඉඳගෙන ආණ්ඩුවට සහයෝගය දෙන්න තිබුණා. ඒ නිසා අපිට කතා කරන්න ඕනේ නැහැ. අපි මේ සජවේ ඉඳගෙන ගරු සජිත් ප්‍රේමදාස මහත්තයාගේ නායකත්වය තුලින් අපි ආණ්ඩුවට දෙන්න පුළුවන් උපරිම සහයෝගය ලබා දෙනවා කියලා පොරොන්දු වෙමින් ස්තුතිය ඔබ සියලු දෙනාටම.
ස්තුතියි ගරු මන්ත්‍රීතුමා. මේ ළඟට ගරු ශාන් විජේලාල් මහත්තයා, ඔබතුමාට විනාඩි 7ක් කාලයක්.
මුලසන රුඩ ගරු මන්ත්‍රීතුමනි, ගරු ජනාධිපතිතුමන් විසින් මේ ගෞරවනීය සභාවට ඉදිරිපත් කරන ලද ප්‍රතිපත්ති ප්‍රකාශනය පිළිබඳ විවාදය මිට කාලයකට කලින් හැඳින්වුවේ රාජාසන කතාව හැටියට. එදා රාජාසන කතාව වෙනුවෙන් විවාදයේ අවසානයේ ඡන්ද විමසීමක් තිබුණා. අපේ මතකයට එනවා 1960 මාර්තු මහමැතිවරණයේදී පැවති රජයේ රාජාසන කතාව පරාජයට පත්වීම නිසා තමයි මාස 3ක් ඇතුළත නැවතත් මහමැතිවරණයකට යන්න සිද්ධ වුණේ. නමුත් වර්තමානයේ විවාදයකට පමණක් මේ සීමා වුණත් අපේ රටේ දේශපාලන ඉතිහාස වංශ කතාවේ ඉතාම වැදගත් තීරණාත්මක දුෂ්කරම සංදිස්ථානමය අවස්ථාවක තමයි මේ ප්‍රතිපත්ති ප්‍රකාශන විවාදය අපි මේ ගෞරවනීය සභාවේදී සිදු කරන්නේ. විශේෂයෙන්ම අද සමාජය තුළ හැම කෙනෙකුගේම මුවග කියවෙන වචනයක් තමයි සර්වපාක්ෂික වැඩපිළිවෙල ගැන. පළමුවෙන්ම මේ වැඩපිළිවෙල පිළිබඳව අදහස් ඉදිරිපත් කළේ මේ ප්‍රශ්නවලට අදාළව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකය හැටියට 6 විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා. එතුමා ඉදිරිපත් කළ මේ වැඩපිළිවෙලත් අද දවසේ ක්‍රියාත්මක වෙන වැඩපිළිවෙලත් අතර බොහෝ වෙනස්කම් තිබෙනවා. අපි එදා යෝජනා කළේ ඉතාම සීමිත අමාත්‍ය මණ්ඩලයක් පත්කරන්ට අද කතාබහට ලක්වෙන ආකාරයට රාජ්‍ය ඇමතිවරුන් අවශ්‍ය නැහැ කියන මතය අපි හිටියේ. අගමැතිවරයා පත්කර ගැනීමේදී පක්ෂ නායකයන්ගේ එකඟත්වය තුළ ඒ සිදු කළ යුතු බවට, ඒකම අමාත්‍යවරු සිය අමාත්‍යංශ වැඩ කටයුතු ක්‍රියාත්මක කිරීමේදී විද්වත් ප්‍රවීණයන්ගේ වෘත්තිකයන්ගේ සහ විශේෂයෙන්ම අද සමාජ විශාල පෙරලියක් ඇති කරන්නට මූලික වුණු. තරුණ පිරිස් වලින් සැදුම්ලත් උපදේශක කාරක සභා වැඩපිළිවෙල ක්‍රියාත්මක කළ යුතු බව, ඒ වගේම ජනතාව මුහුණ දෙන මෙම දැරෑරුම් ප්‍රශ්නවලට යම් විසඳුමක් ලබලා දීලා රටේ ජනමතය උරගා බලන්නට අවස්ථාවක් ලැබෙන පළවෙනි මොහොතදීම ජනතා කැමැත්තට අනුව මහ මැතිවරණයක් පැවැත්විය යුතුයි කියන දේ. නමුත් අද දවසේ වර්තමාන ජනාධිපතිතුමන් අතින් සිදුවන ක්‍රියාදාමය තුළ අපට පේන්නේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමත් අපි ඉදිරිපත් කළ කරුණු කාරණාවලදී සර්වපාක්ෂික වැඩපිළිවෙල පිළිබඳ ඉතාම මන්දගාමී නිද්‍රාශීලී ප්‍රතිපත්තියක් තමයි අනුගමනය කළේ. වර්තමාන ජනාධිපතිතුමත් අද කතාවෙන් කුමන දේ කීවත් එතුමාගේ ක්‍රියාව තුළ කතාව තරම් ක්‍රියාත්මක භාවයක් ඇතිවෙන බව පේන්නෙත් නැහැ. ඒකම අද සමාජය තුළ කතාබහට ලක් වෙලා තිබෙනවා. එතුමා මේ තනතුරට පත් කරන්නට කටයුතු කරපු එතුමාගේ හිතයිසියෙන් පවා කොතරම් දුරට මේ සර්වපාක්ෂික වැඩපිළිවෙලට සක්‍රීය සහයක් ලබා දෙන්නට ක්‍රියා කරනවද කියන එක. අනේ නිසා විශේෂයෙන් මේ හිටපු රාජ්‍ය නායකයාගේත් වර්තමාන රාජ්‍ය නායකයාත් සර්වපාක්ෂික කියන වචනය පමණක් ප්‍රයෝජනයට අරගෙන තවදුරටත් ඒ තුළින් බලයෙන්ට එදා උත්සාහ කළා වගේම අද දවසෙත් උත්සාහ කරමින් සිටින බවයි අපට පෙනියන්නේ. මොකද අපි දැක්කා ගරු මූලාසන රූඪ මන්ත්‍රීතුමනි, මෙම ව්‍යසනකාරී ගැටළු ප්‍රශ්නවලදී අවස්ථා ගානකදී මේ ගෞරවණීය සභාව රැස් වුණා. ඒ වෙනුවෙන් මේ සභාවේ න්‍යාය පත්‍රය තුළ විශාල ඉඩකඩක් තිබුණා. හැබැයි ඔබතුමත් පිළිගන්නවා ඇති කොතරම් විද්වත් කතිකාවතක්, කොයිතරම් ගැටළු ප්‍රශ්නවලට විසඳුම් ලබා දෙන වැඩපිළිවෙලක් මේ ව්‍යවස්ථා දායකය තුළ සාකච්ඡාවට භාජනය වුණාද?
ඔබතුමාට විනාඩි දෙක.
ඒ තුළින් ඒ ප්‍රශ්නවලට විසඳුමක් ලබා දෙන්නට අවශ්‍ය කටයුතු කළාද කියන එක අපි කවුරුත් දැවතත් විමසා බැලිය යුතු වෙනවා. මොකද අද දවසෙත් විශේෂයෙන් අපි කිසි විටකත් අමතක කළ යුතු නෑ, මම අරගලයක 100%ක් එකඟ නොවුනත් අරගලය තුළින් මේ රටේ තරුණ පරපුර ප්‍රමුඛ මධ්‍යම පාත්‍රික ඇතුළු රටේ සාමාන්‍ය ජනතාව මුළු මහත් සමාජයට ලබා දීපු පණිවිඩය අපි අමතක කළ යුතු නෑ. ඒ මතය මර්ධනයෙන් මර්ධන නීති තුළින් අත්අඩංගුවට ගැනීම වලින් යටපත් කළ හැකිය කියලා කවුරුන් හෝ පාලකයෙක් සිටිනවා නම් එය දේශපාලන වශයෙන් තමන්ම විනාශයට ලක් කර ගැනීමක් වෙනවා. අනිත් නිසා අපි මේ මතවලට ඇහුම්කන් දෙන්නට ඕන. අපි ශස්ත්‍රවාදයට ප්‍රචණ්ඩත්වයට විරුද්ධයි. හැබැයි ප්‍රජාතන්ත්‍රවාදයේ නාමෙන් අතිබහුතරයක් දෙනා ඒ අරගලිය තුලින් රටට ලබා දීපු මණිවිඩය අපි අවධානයට යොමු කරන්න ඕන. අපි අහලා තිබුණු විදියට මේ රටේ ජනාධිපතිවරයා දූරේ වෙනස් කළ හැකිව තිබුණු ක්‍රමවේදයට වඩා වෙනස් ක්‍රමයකින් තමයි මේ වතාවේ පසුගියදා ජනාධිපතිවරයාට දූරේ අතහැරලා යන්න සිද්ධ වුණේ සාමාන්‍ය සම්ප්‍රදායට පරිබාහිරව. අනේ නිසා මේ සියලු කරුණු අපි අවධානයට ගත යුතු වෙනවා. විශේෂයෙන්ම අද රටේ ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය තුළ විශේෂයෙන්ම ඉදිරියේ වෙනුවෙන් ප්‍රශ්නවලට විසඳුම් ලබා දීම සඳහා ණය ලබා ගැනීම කෙරෙහි පමණයි විශ්වාසය තබලා තිබෙන්නේ. විදේශ විනිමය පෙයින් පිළිබඳ යම් සඳහනක් ඒ තුළ නැහැ. ඒ වෙනුවෙන් අනුගමනය කළ යුතු ක්‍රියාපිළිවෙත ගැන යමක් ඒ සඳහන්ුනේ නැහැ. ඒ රටක් හැටියට ඉතාම කනගාටුදායක තත්ත්වයක්. ඒකම අද දවසේ විශේෂයෙන් අපේ රට මහා බලගතු ජාතීන්ට විවිධ අවස්ථාවල විවිධ හේතුන් මත දීන වීම හේතුවෙන් අපේ රටේ විදේශ ප්‍රතිපත්තියේ තිබෙන දුර්වලතාවයන් නිසා සහ ස්ථිර විදේශ ප්‍රතිපත්තියක් නොමැතිවීම නිසා ජාත්‍යන්තර වශයෙන් විශාල අර්බුදයක ගැටු රාශියකට අපි මුහුණ දෙමින් සිටිනවා. ඒ නිසාද ජාත්‍යන්තරයේ හමුවේ ලෝකයේ හමුවේ මානව හිමිකම් කඩකිරීම නිසා අපි ඉතාම අසීරු තත්ත්වයට පත් වෙලා සිටිනවා. විශේෂයෙන්ම අපට ආධාර ලබා දීමේදී ණය ලබා දීමේදී ඒ සියලු තත්ත්වයන් අපට උද්ගත වෙලා තිබෙනවා. ඒ නිසා එවැනි අවස්ථාවක කෙටි කාලීනව මේ සභාව තුළ මන්ත්‍රී වරුන්ට තනතුරු වරප්‍රසාද වරදාන ලබලා දීලා බලය ස්ථායි කර ගැනීම සඳහා උත්සාහ කරනු වෙනුවට රටේ ඉදිරි අනාගතය ගැන කල්පනා කරලා බලලා කෙටි කාලීන මධ්‍යකාලීන සහ දීර්ඝ කාලීන විසඳුම් තුලින් ඒ ප්‍රශ්න වලට සැබෑ විසඳුම් ලබා දීමට කටයුතු කරන්නට පෙළඹෙන්නේ කියන ගෞරවණීය ඉල්ලීම කරමින් කාලය ලබා දීම ගැන ඔබතුමාට ස්තුතිවන්ත වෙමින් මගේ වචන ස්වල්පය මා අවසන් කරනවා.
ස්තුතියි ගරු මන්ත්‍රීතුමන්. Honorable Dilipan, you have 7 minutes.
அவைக்கு தலைமை தாங்கும் உறுப்பினர் அவர்களே, கௌரவ ஜனாதிபதி ரணில் விக்ரமசிங்கே அவர்களின் சிம்மாசன உரை அனைவராலும் வரவேற்கப்பட்டுள்ளது. வேஷம் போடுகின்ற சிலர், அதாவது தலையும் வாளையும் காட்டக்கூடிய சிலர் இதை விமர்சித்து வருகின்றனர். இன்று நாட்டில் எரிபொருள் பிரச்சினை, மின்சார பிரச்சினை வெகுவாக குறைந்துள்ளது. இதற்கு கௌரவ ஜனாதிபதி ரணில் விக்ரமசிங்கே அவர்களுக்கும் கௌரவ அமைச்சர் காஞ்சன விஜயசேகர அவர்களுக்கும் எமது மக்கள் சார்பாக நன்றியினை தெரிவித்துக் கொள்கிறேன். கௌரவ ஜனாதிபதி அவர்கள் தாம் பொறுப்பேற்ற சிறிய காலப்பகுதிக்குள்ளே அதிகளவான வேலை திட்டங்களை, மக்கள் நலன் சார்ந்த வேலை திட்டங்களை நடைமுறைப்படுத்த முயற்சிக்கின்றார். இவர் தொடர்ந்து இம்மக்களுடைய பிரச்சனைகள் அனைத்தையும் தீர்த்து வைத்து விடுவாரோ என்கிற அச்சம் எதிர்த்தரப்பிலே இருக்கின்ற சிலருக்கு நிலவுகின்றது. தமிழ், சிங்கள, முஸ்லீம் மக்களுடைய பிரச்சனைகள், அதாவது தற்பொழுது நிலவுகின்ற இந்த மக்களுடைய பிரச்சனைகளை தீர்க்க வந்த ஒரு மீட்பராக கௌரவ ஜனாதிபதி ரணில் விக்ரமசிங்கே அவர்களை நான் பார்க்கிறேன். அதே நேரம் இன்னொரு விடயத்தை குறிப்பிட வேண்டும். வவுனியா நகரசபை மாநகர சபையாக தரம் உயர்த்தப்பட்டுள்ளது. பல மாதங்களாக, கடந்த 6ஆம் மாதம் 21ஆம் தேதி கூட நானும் கௌரவ அமைச்சர் டக்ளஸ் தேவானந்தா அவர்களும் அமைச்சர் தினேஷ் குணவர்த்தன அவர்களை சந்தித்து அவர் பிற மாவட்டங்களுடைய உள்ளூராட்சி மன்றங்களை தரம் உயர்த்துவது தொடர்பாக பேசுகின்ற பொழுது எமது மாவட்டத்தில் உள்ள நகரசபையையும் மாநகர சபையாக தரம் உயர்த்த வேண்டும் என்கிற கோரிக்கையை நாம் முன்வைத்தோம். அதை தொடர்ந்தும் வலியுறுத்தி வந்திருக்கின்றோம். அந்த வகையில் வவுனியா நகரசபை மாநகர சபையாக இன்று தரம் உயர்த்தப்பட்டிருக்கின்றது. வன்னி மக்கள் சார்பாக எமது நன்றியினை நான் தெரிவித்துக் கொள்கிறேன். அதேபோல நீண்டகால எமது கோரிக்கையான ஓமந்தை, வவுனியா ஓமந்தை பிரதேசம் தனி பிரதேச செயலக பிரிவாக தரம் உயர்த்தப்பட வேண்டும். அபிவிருத்தி குழு கூட்டத்திலும் இது தொடர்பான முடிவு எட்டப்பட்டுள்ளது. விரைவில் அதுவும் நடைமுறைக்கு வரும் என்று நம்புகிறேன். கௌரவ ஜனாதிபதி அவர்களின் சிம்மாசன உரையில் பல விடயங்களை, மக்கள் நலன் சார்ந்த பல விடயங்களை குறிப்பிட்டிருந்தாலும் காணி ஆவணம் பெற்றுக்கொள்வது தொடர்பான அந்த விடயம் எம்மக்களுக்கு ஒரு மகிழ்ச்சியை தருகிறது. இன்றும் எமது வன்னி பிரதேசத்தில் கைத்துண்டுகளுடனும் அல்லது ஆவணங்கள் எதுவுமின்றியும் எமது மக்கள் வாழக்கூடிய ஒரு சூழ்நிலை நிலவுகின்றது. எனவே இந்த மக்களுடைய பிரச்சனைகளையும் உள்வாங்கி அவர்களுக்கும் அரசு ஆவணம் கிடைப்பதற்கு வழி செய்ய வேண்டும். அதேபோல் கடந்த 50 வருடங்களுக்கு மேலாக எமது மாவட்டங்களில், குறிப்பாக எமது வன்னி பிரதேசத்தில் எவ்வித ஆவணமுமின்றி அந்த MCC லேண்ட் என்று சொல்லப்படக்கூடிய மத்திய தர வகுப்பு காணியில் பல ஆயிரத்துக்கு மேற்பட்ட குடும்பங்கள் இன்று வரையும் வசித்து வருகின்றனர். ஆனால் அவர்களுக்கு எந்தவித ஆவணமும் இதுவரை கிடைக்கவில்லை. பிரதேச செயலாளர்கள் உத்தியோகத்தர்களின் முயற்சியினால் அவர்களுக்கான வீட்டுத் திட்டம், மலசலகூடம், மின்சாரம், குடிநீர் போன்ற வசதிகள் செய்து கொடுக்கப்பட்டாலும் ஆவணங்கள் இதுவரை கொடுப்பதற்கு முடியாமல் உள்ளது. இது தொடர்பாக விரைவில் பிரதேச செயலாளர்களின் உறுதிப்படுத்தலுடன் சில அனைத்து தரவுகளையும் கௌரவ அமைச்சர் ஹரின் பெர்னாண்டோ அவர்களிடம் கையளிக்க இருக்கின்றேன். துடிப்பு மிக்க ஒரு அமைச்சர், நிச்சயம் இந்த மக்களுக்கான தீர்வை பெற்றுத்தருவார் என்கிற நம்பிக்கை எனக்கு உண்டு. அதேபோல் காணி விடயத்தை பேசுகின்ற பொழுது வனவள திணைக்களத்தை தள்ளி வைக்க முடியாது. அனைத்து மாவட்டங்களையும் விட எமது வன்னி பிரதேசத்தில் மட்டும் வனவள திணைக்களத்தினர் ஒரு தான்தோன்றித்தனமாக செயற்படுகின்றது உண்மையில் கவலைக்குரிய ஒரு விடயம்.
Honourable Member, wind up, please.
ஒரு நிமிடம் தாருங்கள். மெனிக்வாம் என்கிற ஒரு கிராமத்தில் அந்த மக்கள் தமது வாழ்வாதாரத்திற்காக உளுந்து பயிற்சிகையை மேற்கொண்ட பொழுது அந்த பகுதிக்கு வந்த வனவள திணைக்களத்தினர் டிராக்டர் போன்ற வாகனங்களில் அந்த பயிர்களை அழித்த வண்ணம் சென்று எல்லை கற்களை போட்டுள்ளனர். அதேபோல் மதுரா நகர் என்கிற கிராமத்தில் மேய்ச்சல் தரையாக பல ஆண்டுகளாக பயன்படுத்தி வந்த இடத்தை கூட இன்று பலமரக்கன்றுகளை நாட்டியுள்ளோம். அதற்குள் நீங்கள் மாடு ஆடுகளை விட வேண்டாம் என்று ஒரு பிழையான செயற்பாடுகளில் இந்த வனவள திணைக்களத்தினர் ஈடுபட்டிருக்கின்றனர். அதேபோல் தீர்வேகம போன்ற பிரதேசத்தில் கிராமத்தில் வனவள திணைக்களத்தினர் அந்த இடத்தை அந்த மக்களுக்கு பயல்காணியாக அளிப்பதாக சொல்லியும் இன்று வரை கூட அந்த தீர்வு எட்டப்படவில்லை. அதேபோல் எம்மிடம் பொய் சொன்னாலும் பரவாயில்லை, அமைச்சின் செயலாளரின் முன்னால் மன்னார் மாவட்டத்தில் வனவள திணைக்களத்தினுடைய அமைச்சின் செயலாளரின் முன்னால் கூட வவுனியாவில் இருக்கக்கூடிய ஒரு இடம் சிவபுரம் என்கிற கிராமத்தில் உள்ள விளையாட்டு மைதானத்தை தமக்கு வழங்குவதாக தெரிவித்தும் இன்று வரை பல மாதங்கள் கடந்தும் இந்த வனவள திணைக்களத்தினர் இது எந்தவித நடவடிக்கையும் எடுக்கவில்லை. நாம் என்னதான் இங்கே என்ன முடிவுகளை எடுத்தாலும், ஜனாதிபதி முடிவெடுத்தாலும் சரி, அமைச்சர்கள் முடிவெடுத்தாலும் சரி, எழுத்து ரீதியாக தகுந்த திணைக்களங்களுக்கு அனுப்பப்பட வேண்டும் என்று இந்த தருணத்தில் கேட்டாமருகிறேன். நன்றி.
Thank you. Honorable Kadam Astan, you have 7 minutes.
இந்த ஜனாதிபதி அவர்களின் கொள்கை பிரகடன உரை சம்பந்தமாக இன்று இந்த சபையில் உரையாற்ற கிடைத்தமைக்கு நன்றிகளை தெரிவித்துக் கொள்கின்றேன். எமது நாட்டில் கடந்த பல மாதங்களாக ஏற்பட்டிருந்த பிரச்சனைகளை ஓரளவுக்கு முடிவுக்கு கொண்டு வரும் விதமாக பல போராட்டங்களுக்கு பிறகு இனியாவது ஒரு நிம்மதியான முறையில் இந்த நாட்டின் எதிர்காலம் செல்ல வேண்டும் என்ற அடிப்படையில் அதை விரும்பியனாகவும் அது சம்பந்தமாக இறைவனத்தில் பிரார்த்தித்தவனாகவும் இந்த உரையை நான் நினைக்கின்றேன் ஆரம்பிக்கலாம் என்று. ஜனாதிபதி கௌரவ ரணில் விக்ரமசிங்கே அவர்களின் கொள்கை பிரகடனம் நாட்டின் பொருளாதாரத்தை கட்டி எழுப்பும் ஒரு சிறந்த திட்டம் என நான் நினைக்கின்றேன். கடந்த காலங்களில் மக்களால் பெரும்பான்மையான வாக்குகளால் தெரிவு செய்யப்பட்ட முன்னாள் ஜனாதிபதி கோட்டபய ராஜபக்ச அவர்களுடைய செயல் திட்டங்கள் ஏதோ ஒரு வகையில் அது மக்களால் ஏற்றுக்கொள்ள முடியாதென்ற ஒரு நிலை ஏற்பட்ட பொழுது அதை நிவர்த்தி செய்யும் விதமாக ஈடுகட்டி இந்த நாட்டில் இருக்கின்ற ஒரு ஒரு பிரச்சனையான காலகட்டத்தில் தான் இந்த நாட்டை பழைய நிலைக்கு கொண்டு செல்லலாம் என்ற ஒரு துணிச்சலோடு இன்றைய ஜனாதிபதி அவர்கள் வந்திருக்கின்றார்கள். அதற்கு முதல்ல நான் அவர்களுக்கு நன்றிகளை கூறியவனாக அந்த அடிப்படையில் எமது நாட்டுடைய எதிர்காலத்தை கருத்தில் எடுத்து அனைவரும் ஒன்றாக சேர்ந்து இந்த பாராளுமன்றத்தில் இருக்கின்ற 225 பெயர்களும் ஒன்றாக சேர்ந்து இந்த நாட்டினுடைய பொருளாதாரத்தை கட்டி எழுப்பக்கூடிய செயல் திட்டத்திற்கு ஜனாதிபதி அவருக்கு ஒத்துழைப்புகளை வழங்குறதோடு அதை ஒற்றுமையான முறையில் கொண்டு செல்ல வேண்டும் என்று நான் இங்கு அனைவரையும் கோரி நிற்கின்றேன். அதாவது குறிப்பாக சொல்வதென்றால், பாராளுமன்றத்தில் எமது ஜனாதிபதி அவர்களுக்கு 134 பெரும்பான்மை பலம் இருந்தாலும், நாடு எதிர்கொண்டுள்ள இந்த இக்கட்டான சூழ்நிலையை சீர் செய்ய அனைத்து கட்சியிலும் ஒன்றிணைய வேண்டும் என்பதுதான் எமது எதிர்பார்ப்பாகும். அதேபோல கடந்த காலங்களில் ஒரு சிலர் மத உரிமைகளையும் பிழையான முறைகளில் கையாண்டு அதன் பயனாக எதிர் நாங்கள் வெளிநாடுகளில் மிகவும் ஒரு எமது நாடு மிகவும் ஒரு கெட்ட பெயரை எடுக்கக்கூடிய ஒரு நிலைமைக்கு உருவாகியிருந்தது. அதை போக்கும் விதத்திலும் நாங்கள் எல்லோரும் ஒன்று சேர்ந்து அந்த நிலைகளை மாற்றும் விதத்தில் எமது செயல்பாடுகள் எதிர்காலத்தில் அமைய வேண்டும். அவ்வாறு அமையும் பொழுதுதான் நாங்கள் அதற்கு அந்த நிலையை காட்டுவதற்காவது நாங்கள் இங்கே பாராளுமன்றத்தில் இருக்கின்ற அனைவரும் ஒன்றிணைந்து செயல்பட வேண்டிய ஒரு தேவைப்பாடு எங்களுக்கு இருக்கின்றது. அதாவது குறிப்பாக சொல்றேன், நாட்டுடைய பொருளாதாரத்தை, இந்த சீரழிந்த பொருளாதாரத்தை கட்டி காப்பதற்காக வேண்டியாவது நாங்கள் அனைவரும் ஒன்றிணைய வேண்டும் என்று இந்த இடத்துல கேட்டுக்கொள்கின்றோம். அதேபோல இந்த தேசிய பொருளாதாரத்தை கட்டி எழுப்புவதில் வெளியிலிருந்து பல அழுத்தங்கள், பல போராட்டங்கள் நடந்து பலவாறு சில விவரங்கள் தரப்பட்டிருக்கின்றது. எதிர்காலங்களில் அதிலையும் சரியான விடயங்களை, நல்ல விடயங்கள், சரியான விடயங்களை நாங்கள் உள்வாங்கி அதை ஒரு அதுகளில் உள்ள நல்ல விடயங்களையும் நாங்கள் உள்வாங்கி அதுகளையும் ஏற்று எமது பொருளாதாரத்தை சீர்படுத்தும் பொழுது அதுகளை எதிர்காலத்தில் செய்ய வேண்டும் என்று நாங்கள் எதிர்பார்க்கிறோம். சபைக்கு தலைமை தாங்கும் உறுப்பினர் அவர்களே, அதேபோல மற்றும் இங்கு குறிப்பாக கூறுவதென்றால், கடந்த காலங்களில் அதாவது நான் தெரிவு செய்யப்படும் வன்னி மாவட்டத்தை பொறுத்தளவுக்கு பாரிய யுத்தங்களால் கூடுதலாக பாதிக்கப்பட்ட பகுதிகளாகும். அந்த பகுதிகளில் தேவைப்பாடுகள் இனி இல்லைங்கிற அளவுக்கு இருக்கின்றது. மீள்குடியேற்றத்தை எடுத்தாலும் அவ்வாறு தான். அதுபோல சகல அவங்களோட வாழ்வாதார தரத்தை உயர்த்த வேண்டிய கடற்பாடுகள் இருக்கின்றன. அந்த அடிப்படையில் நாங்கள் அன்றே ஜனாதிபதி அவர்களுக்கு ஜனாதிபதி தேர்தலில் ஆதரிக்கும் பொழுதும் சரி, அதே போல இன்று எமது ஜனாதிபதி அவர்களை நாங்கள் அவர்களுக்கு ஆதரிக்கும் பொழுதும் எமது பகுதியுடைய பிரச்சனைகளை கூறியிருந்தோம். குறிப்பாக சொல்வதன் யாழ்ப்பாணத்திற்கு புத்தளத்திலிருந்து மன்னாரக்கூடாக யாழ்ப்பாணம் பிரயாணம் செய்யும் பொழுது இளவன்குளம் வீதியில் பிரயாணம் செஞ்சால் 102 கிலோமீட்டர்கள் குறைவு. அதனால் எவ்வளவு எரிபொருள் மிச்சம், வாகன போக்குவரத்து நேரமிச்சம், எவ்வளோ இது வந்து ஒரு பொருளாதாரத்தை பாரியளவு கட்டி எழுப்பக்கூடியதாக இருக்கின்ற அடிப்படையில் கட்டாயம் அது அந்த வீதி போட வேண்டும் என்று எமது கோரிக்கையில் நாங்கள் வைத்திருக்கின்றோம். அதே போல குறிப்பாக கூறுவதென்றால், அந்த பகுதிகளுடைய மக்களுடைய காணிகள், குறிப்பாக சொல்லால் முசலி பிரதேசத்தை எடுத்தாலும் சரி, மன்னாரில் அதே போல முல்லைத்தீவுகளில் வந்து நாங்கள் கரைதுறைப்பற்று பிரதேசங்கள் எடுத்துக்கொண்டாலும் சரி, அந்த பகுதிகளில் மக்களுடைய காணிகளில், நகரங்கள் இருக்கிற காணிகளில் இராணுவ நேவி கேம்ப்களும் அதே போல இராணுவ கேம்ப்கள் இருக்கின்றது. அது பாதுகாப்புக்கு தேவைதான். அந்த மக்களுடைய காணிகளை விடுவித்து வெறும் வெற்றுத்தரைகளாக இருக்கின்ற காணிகளில் அவ்வாறான முகாம்கள் அமைத்து மக்களுடைய கஷ்டத்துக்கு நிவர்த்தி செய்யக்கூடும் என்று கூறிக்கொள்வதில் அது எல்லாத்தையும் நாக்கின்ற எதிர்காலத்தில் இந்த எமது ஜனாதிபதி அவர்கள் மூலம் செய்யலாம் என்ற அடிப்படையில் இவ்வாறான இன்னும் பல கோரிக்கைகளை நாங்கள் எமது பகுதியுடைய மக்களுக்கு தேவையான கோரிக்கைகளை வைத்திருக்கின்றோம். அந்த கோரிக்கைகள் எதிர்காலங்களில் நிறைவேற்றி தரப்படும் என்ற முழு நம்பிக்கையுடன் நாங்கள் இருக்கின்றோம். நிறைவேற்றி தர வேண்டும் என்று கேட்டவனாக இந்த சந்தர்ப்பத்துக்கு நன்றிகளை
கூறிக்கொள்கின்றேன். உதயனுக்கு இருந்து கூட கரு மந்திரி தோமாபத்துமாட வினாடி ஹத்தக்காலத்தேனும்
ගරු මුණාසන අරුණ මන්ත්‍රීතුමනි, නමවන පාර්ලිමේන්තුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය සම්බන්ධයෙන් තුන්වැනි ප්‍රතිපත්ති ප්‍රකාශය සම්බන්ධයෙන් විවාදය පැවැත්වෙන මේ මොහොතේ ඒ සම්බන්ධයෙන් කරුණු කාරණා ඉදිරිපත් කරන්නට මේ අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් මා ස්තුතිවන්ත වෙනවා. ඇත්තටම වර්තමාන ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය අපි සවන් දුන්නා. ඒ සම්බන්ධයෙන් සාධනීය මෙන්ම සාකච්ඡා කළ යුතු විවාදයට බඳුන් යුතු කරුණු සම්බන්ධයෙන් මේ සභාව තුළ විශේෂ වශයෙන් සාකච්ඡා කෙරුණා. නව ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව මුහුණ දෙන අභියෝග අතර ඒ සමාජ ආර්ථික දේශපාලනික අභියෝගයන්ගෙන් මුහුණ ඔබ්බට ගිහිල්ලා ඒවා ජය ගැනීම සඳහා වන වැඩපිළිවෙක අවශ්‍යතාවය මේ සභාව තුළ විශේෂයෙන් අවධාරණය කෙරුණා. නමුත් ඊටත් වඩා භයානක අර්බුදකාරී තත්ත්වයක් වර්තමානයේ මතුවෙමින් පවතින බව පෙනී යනවා. මේ රටේ හෙට දවස පිළිබඳ විශාල අභියෝගයක් බවට ඒ පත්වමින් පවතින බව අපිට පෙනී යනවා. වර්තමාන අර්බුදයෙන් ගොඩේම සඳහා අපට සත්‍ය වශයෙන්ම ලෝක බලවතුන්ගේ, අපේ අසල්වාසී රාජ්‍යවල ආසියාකරයේ බලවතුන්ගෙන් සහාය ලබා ගත යුතුව තිබෙනවා. එවන් තත්ත්වයක් තුළ ජාත්‍යන්තර දේශපාලනයේ ගොදුරක් බවට ශ්‍රී ලංකාව පත්වමින් යනවා නම් වර්තමාන රජය විදිහට කළමනාකරණය කර ගැනීමේ විශාල වගකීමක් වර්තමාන ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය තුළ සිටිනවා කියලා අපි විශ්වාස කරනවා. ඉන්දියානු, චීන, ඇමරිකානු, රුසියානු ආදී ගෝලීය අර්බුදවල එක් හේතුවක් බවට ශ්‍රී ලංකාව පත්වමින් තිබෙන බව පෙනී යනවා. මේ රටේ විදේශ ප්‍රතිපත්තියක් ඇති බව වචන වලින් අපි අහලා තිබ්බට එවන් විදේශ ප්‍රතිපත්තියක් තියෙනවද නැද්ද යන්න පිළිබඳ සාකච්ඡා කළ යුතු අවස්ථාවක් බවට මේ පත්වී තිබෙන බව පෙනී යනවා. විදේශයන්ට ඇලුම් කළ හැකි විදේශ රාජ්‍ය ඉලක්ක කරගත් ස්ථානයක තමයි ශ්‍රී ලංකාව පිහිටා තිබෙන්නේ ආසියාකරයේ. ඔවුන්ගේ ඇල්ම බැල්ම නිරන්තරයෙන් ශ්‍රී ලංකාවට දශක ගණනාවක් පුරා යොමු වන්නේ නිසා එහෙනම් එහි හොඳ නරක සියල්ලම අපි අතීතයේ ඉඳලා භුක්ති විඳලා තියෙනවා. මේ ශ්‍රී ලංකාව තුළ අර්බුදයන් බිහි කිරීම සඳහා විදේශ කණ්ඩායම් හා ඔත්තු සේවා ක්‍රියාත්මක වෙන බව අපි දන්නවා. ඒ වගේම ඔවුන් ශ්‍රී ලංකාවේ යම් පුද්ගලයන් දේශපාලන චරිත, ඒ වගේම රාජ්‍ය නොවන සංවිධාන, රාජ්‍ය නිලධාරීන්, දේශීය ඔත්තු සේවා සහ ආරක්ෂක අංශ පවා ඔවුන් වෙනුවෙන් කටයුතු කරනවා කියලා විශ්වාසයක් ජනතාව තුළ තියෙනවා. සමහර බලවත් රටවල විදේශීය නියෝජිතයන් ලංකාවේ ස්වෛරීභාවය ගැන නොසලකා ඔවුන්ගේ යටත් විජිතයක් විදිහෙන් සලකමින් තවදුරටත් කටයුතු කරන සයක් පෙනී යන අවස්ථාවල් අපි දැකලා තියෙනවා. අපි අපේ තානාපති සේවය දිහා බැලුවොත් ඔවුන් තානාපති සේවය තුළින් ලංකාවේ විදේශ ප්‍රතිපත්ති ආරක්ෂා කර ගැනීම සඳහා, ඒ වගේම ලංකාවේ විදේශ සම්බන්ධතා වර්ධනය කර ගැනීම සඳහා ඔවුන් ක්‍රියාත්මක වෙනවා යන්න පිළිබඳ අපි නැවතත් සාකච්ඡා කළ යුතුයි කියලා හිතන අවස්ථාවකට පත් වෙලා තිබෙනවා. ඔවුන්ගේ ක්‍රියාකලාපයන් සමහරලාට මේ අර්බුද තීව්‍ර කිරීමට උත්සාහ කරන මිස ඒ අර්බුද සමනය කළා රට ඉදිරියට ගෙන යාම සඳහා දායක වෙන බවක් අපට පෙනී යන්නේ නැහැ. අපි දන්නවා පහුගිය කාලේ ගෘහ සේවක සේවිකාවන් විශාල වශයෙන් සේවය කරන මැද පෙරදිග රාජ්‍යවල රාජ්‍ය බැංකු හරහා මුදල් ලැබීමට තිබ්බ අවකාශයට බාධා ඉතිල කරමින් කටයුතු සිදු කරනකොට අපේ රාජතාන්ත්‍රික නිලධාරී මොනවද කරේ කියන එක සම්බන්ධයෙන් අපි සාකච්ඡා කරන්න වෙනවා. ඒ සම්බන්ධයෙන් ප්‍රශ්න කරන්නට වෙනවා. මේ ලංකාව මුහුණ දෙන ආර්ථික අභියෝගයේ ජය ගැනීමට ජාත්‍යන්තර සහාය අවශ්‍ය බව මම කිව්වා. ඒ වගේම ලංකාවේ මේ ඩොලර් ආදායම ඉහළ දමා ගැනීම සඳහා අපිට ක්ෂණික ක්‍රියාමාර්ග ගැනීමට හැකියාවක් නැහැ. නමුත් ඒ සඳහා ඒ අවශ්‍ය සහාය අපිට ලබා ගත යුතුයි. ඒ වගේම විදේශ රටවල සහාය අනිවාර්යෙන් ලබා ගන්න නම් අපේ විදේශ ප්‍රතිපත්තිය වර්ධනය කරන්නට ඕනේ. ඒ වගේම යම් කැපකිරීමක් අපි කරන්නටත් වෙනවා මේ සම්බන්ධයෙන්. ඒ වගේම අපේ රටේ විදේශ ප්‍රතිපත්තිය, ඒ වගේම රටේ ස්වාධීනත්වය, රටේ ස්වෛරීත්වය ඒ වෙනුවෙන් පාවා දීමේ හැකියාවක් නැහැ. ඒ හින්දා එවන් තීන්දුව తీරනවලට එළඹෙද්දී බුද්ධිමත්ම කටයුතු කිරීම මම හිතන්නේ රජයක් විදිහට ඉතා වැදගත් දෙයක්. ඒ වගේම මෑත අතීතයේ අප සමග ඉතාම කුළුපගව හිටපු රාජ්‍ය අපි ඔවුන් සමග අර්බුද කීපයක් ඇති කරගෙන තියෙනවා. මම හිතන්නේ මේක අද භූදේශපාලනය තුළ විශාල වශයෙන් කතිකාවතට ලක් වෙලා තියෙනවා. නැගෙනහිර ජැටිය, චීන පොහොර නැවේ ප්‍රශ්නේ, ඒ වගේම ඊයේ පෙරේදා UN 5 චීන නැව සම්බන්ධ ප්‍රශ්නේ, පකිස්තානු
අවතුවන්තාව විනාඩි දෙකයි.
බොහොම ස්තුතියි. පකිස්තානු නෞකාව පිළිබඳ ප්‍රශ්නේ, රුසියානු ගුවන් යානාව පිළිබඳ ප්‍රශ්නේ, ඒ වගේම සැහැල්ලු දුම්රිය පිළිබඳ ප්‍රශ්නේ නිසා, ඒ වගේම ඊයේ පෙරේදා කතිකාවතට ලක් වෙච්ච තායිසේ ව්‍යාපෘති වෙන ප්‍රශ්නේ ඉඳ චීන, ඇමරිකාව, ඉන්දියාව, ජපානය වැනි රුසියාව වැනි රටවල් අපත් සමග තිබ්බේ මිත්‍ර ශීලී භාවයට ගැටලු ඇති වෙලා තියෙනවා. මේ සම්බන්ධ විශේෂ අවධානයක් වර්තමාන රජය යොමු නොකළොත් මේ ආර්ථික අර්බුදින් අපිට ගොඩ එන්න තියෙන මාර්ගය වැහිලා යන බව පෙනී යනවා. එහෙනම් මැදපෙරදිග සමග තියෙන මිත්‍රත්වයේ කොවිඩ් මල්ල සිටු ප්‍රශ්නයත් එක්ක අපිත් අපේ රටේ ඇති වෙච්ච ගැටලුවක් බවට පත් වුණා අවුරුදු කීපයකට කලින්. එහෙනම් මම හිතන්නේ රටක් විදිහට රාජ්‍යයක් විදිහට ඉදිරියට යනවා නම් මේ අක්‍රමවත් තීන්දුව తీරන සම්බන්ධයෙන් නැවත සලකා බලලා හෙට දවසේ රාජතාන්ත්‍රික ක්‍රියාමාර්ගය ඉතාම මැනවින් ඒ වගේම තුලිතව නොබෙදි ප්‍රතිපත්තියක් තුල ගමන් කරවුවොත් මම හිතන්නේ මේ ටික සමනය කරගෙන මේ රටේ අනාගතයේ තියෙන මේ අභියෝගය ජයගැනීමේ හැකියාව තියෙනවා කියලා මම විශ්වාස කරනවා. ඒ වගේම තමයි තවත් වැදගත් කරුණක් තියෙන්නේ දූෂණයට වැටබැඳීම. සෑම රජයක්ම බලයට පත්වන විට දූෂිතයන්ට දඬුවම් කරනවා කියමින් ආවත් මම හිතන්නේ අපි දැකලා නැහැ කිසිම රජයක් ඒක ක්‍රියාමාර්ග හරියාකාරයෙන් ගන්නවා. මෙවර ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය දේ සම්බන්ධයෙන් වැඩිදුර කතා කරන්නේ නැහැ. දූෂිත දේශපාලන ක්‍රමය නිසා විහිවන්නේ මේ දූෂිත මැතිවරණයේ ක්‍රමය. ඒ වගේම දූෂිත දේශපාලනයෙන් හින්දා ජනතාව තුළ මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කෙරෙහි විශාල අවිශ්වාසයක් ගොඩනැගිලා තියෙනවා. එහෙනම් දූෂිත දේශපාලඥයන් පමණක් නොව දූෂිත නිලධාරීන්, රාජ්‍ය සේවයේ සමහර තනතුරු දරන පුද්ගලයන්, ඒ වගේ ව්‍යාපාරිකයන් අපි දැක්ක අයියේ පෙරදා ව්‍යාපාරිකයන් කුමන ආකාරයෙන් ජනතාව ගසා කෑවද කියලා. ඒ වගේම තැරව්කරුවන් මේ සියල්ලම මේ මහජන දේපළ හොරකම් කරන පුද්ගලයන් ඔවුන්ට විරුද්ධව අවශ්‍ය දඬුවම් කිරීමේ ක්‍රියාමාර්ගයක් අපි ගත යුතුය. එමෙන්ම විනිවිද භාවයෙන් යුතු ක්‍රියාමාර්ගයක් ගත යුතුය. කෝප් කමිටුවේ අපි දැක්කා රාජ්‍ය ව්‍යවසායන් කුමන ආකාරයේ රාජ්‍ය මුදල් අපහරණය කිරීමක් සිදු වෙලා තිබෙනවද කියලා. මෙන්න මේ කණ්ඩායම ආරක්ෂා කරගෙන තම නිලධාරී වාදය තුළ ඒ යන ගමන නැවැත්වීම සඳහා රජයක් විදිහට අපි අභියෝගය බාරගෙන කටයුතු කළ යුතුයි කියලා මම මේ අවස්ථාවේ විශේෂයෙන් මතක් කරන්න සූදානම්. ඒ වගේම
කාර්ය අවසන් ගරු මන්ත්‍රීතුමා
දේශපාලකයන් සිදු කරන වංචා දූෂණ එලි කිරීම සඳහා වැදගත් ක්‍රියාමාර්ගයක් අපි පාර්ලිමේන්තුවේ වශයෙන් උත් ඒ වගේම රාජ්‍යතන්ත්‍රයේ විදිහට ගත යුතුයි. එසේ නොකළහොත් අල්ලසර දූෂණයට ඒ වගේම පගාවට වංචාවට මේ පාර්ලිමේන්තුවේ තියෙන ගෞරවය පවා නැති වෙලා යනවා කියලා අපි කියන්න පුළුවන්. ඒ වගේම කමිටු දවමින් අපි දේශපාලඥයන් සුද්ධ කරන්න උත්සාහ කරනවා නම් අපි නැති කරගන්නේ අපේම ගෞරවය කියලා කියන්නට වෙනවා. ඒ හින්දා දූෂණයේ වැළැක්වීම සඳහා අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගැනීමේ විශාල වැදගත්කම මේ අවස්ථාවේ තියෙනවා කියලා කියන්නට ඕනේ. එඳ පාර්ලිමේන්තුවේ සියලුම දේශපාලන
අවසන් ගරු මන්ත්‍රීතුමා
පක්ෂ මේ සම්බන්ධයෙන් අවධානය යොමු කරන ඇතයි විශ්වාස කරමින් මාගේ කතාව හැන්සඩ් වාර්තාවට එකතු කරන සිල්ලා සිටමින් නමතින
බොහොම ස්තුතියි. ගරු ගෞරවනීය අතුරුලියේ රතන ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට විනාඩි 3ක කාලයක් තමයි වෙන් වෙලා තියෙන්නේ.
මම දාලා තිබුණා කොහොමද දන්නේ? ගරු සභාපතිතුමනි, මා විශේෂයෙන්ම ජනාධිපතිතුමා ප්‍රකාශ කරපු වාක්‍යයකින් මගේ කතාව පටන් ගන්න කැමතියි. ඒ අතීත උරුමයන් යලි ස්ථාපිත කරමින් අපේ අවසාන ඉලක්කය වන්නේ ශක්තිමත් සංවර්ධිත හරිත ආර්ථිකයක් නිර්මාණය කිරීමයි. කාලගුණ විපර්යාස අනාගත ලෝකයේ මුහුණ දෙන දැවැන්ත ගැටලුවක් බව හඳුනාගෙන තිබෙනවා. කාලගුණ විපර්යාසයන්ට ඔරොත්තු දිය හැකි ශක්තිමත් ආර්ථිකයක් අප බිහි කළ යුතුයි. මහා පරාක්‍රමබාහු රජතුමා පැවසුවාක් මෙන් අහසින් වැටෙන එක ජලවිදුවක්වත් අපතේ නොයෑමට අපි වග බලා ගත යුතුයි. මේ බලයට පත්තුණු පාර්ලිමේන්තුවේ තෝරා පත්තුණු ජනාධිපතිවරයාගේ කතාවේ ප්‍රකාශනය. දැන් මේ පාර්ලිමේ කතාව තිරසාර සංවර්ධනය තිරසාර ආර්ථිකයක් යන්න සියලු දෙනාම නිතර නිතර කතා කරනවා. හැබැයි ඒ සම්බන්ධයෙන් කිසිදු ප්‍රතිපත්තිමය තීරණයක් තව වෙනතුරු අරගෙන නැහැ. අපි විශේෂයෙන්ම අපි වගේ රටවලට දෙනවා මේ තිරසාර සංවර්ධනයට අදාළ මුදල්. අපි උදාහරණයක් පුනර්ජනනීය බලශක්තිය, තිරසාර කෘෂිකර්මාන්තය වගේ අවස්ථාවන්ට අපිට ලබා දෙනවා එවැනි මුදල් හදල්. ඒ කිසි දෙයක් ගැන රජයේ කිසිම මුදලක් පසුගිය වකවානුවේ අපි UNDP එකෙන් හෝ වෙනත් එවැනි අවුරුද්දකට කෝටි එකක් හැටියට දෙනවා බිලියන 100ක්. ඒ බිලියන 100ෙන් 1/5ක්වත් අරන් නැහැ. යොමු කරපු සල්ලිත් අපට වේදම් කරන්න බැරි වෙච්ච මහා අවාසනාවන්ත කිසිම අදහසක් නැති මැතිඇමතුරු ඉන්න පාර්ලිමේන්තුවක්. මම මේ කියන්නේ සියලු මැති ඇමතුරුන්ට නොවේ කියලාත් මම මේ අවස්ථාවේදී කියන්න කැමතියි. අද එතුමා තිරසාර සංවර්ධනය ගැන කතා කරනවා. ග්ලයිපොසේට් තහනම් අද වසවිසෙන්තර ගොවිතැන ගැන අපි ඉතාම ප්‍රබල මතයක් ලංකාවේ ගොඩනැගුවා. අපේ හිටපු ජනාධිපතිවරයා අපට ඒ ගැන කතා කරන්න බැරි වෙන තත්වෙට ඔහු ගත්ත ක්‍රියාමාර්ග නිසා අපේ මතවාදය සම්පූර්ණයෙන්ම බිඳ වැටුණා. එක වරටම වසවිසෙන් තොර ගොවිතැන ක්‍රියාවට නගන්න ගියපු නිසා ඉතා හොඳ සංකල්පයක්, හොඳ අරමුණක් සම්පූර්ණයෙන්ම විනාශ වුණා. දැන් අපි 2017 ග්ලයිපොසේට් සම්පූර්ණයෙන්ම තහනම් කළා. තහනම් කළ පසු අවුරුදු 3කට පමණක් අඳුකරයට ලබා දුන්නා. දැන් සම්පූර්ණයෙන් ග්ලයිපොසේට් ගෙන්නන්න ආණ්ඩුව තීරණය කළා තියෙනවා. යුරෝපා සංගමයේ තීරණය කළා තියෙනවා යුරෝපීය රටවල ග්ලයිපොසේට් තහනම් කරන්න. එක්සත් ජනපදයේ ප්‍රාන්ත ගානාවක ග්ලයිපොසේට් සම්පූර්ණයෙන්ම තහනම් කළා තියෙනවා. නඩු 5000කට වඩා මේ මොන්සැන්ටෝ නැත්නම් ග්ලයිපොසේට් නිෂ්පාදනය කරන සමාගමට එරෙහිව කරලා තියෙනවා. ඉතින් මම අහන්න කැමති ජනාධිපතිවරයාගෙන්, ඔබතුමා මේ පාර්ලිමේන්තුවේ කියපු කතාව පට්ටපල් බොරුවක් වෙනවා.
අවසන් කරන්න.
පට්ටපල් බොරුවක් වෙනවා. ගරු සභාපතිතුමනි, ඊළඟට පුනර්ජනනීය බලශක්තිය, ගරු සභාපතිතුමනි අවසන් කරනවා. පුනර්ජනනීය බලශක්තිය සම්බන්ධයෙන් එදා ඇමතිවරයා කිව්ව ප්‍රතිපත්ති සකස් කරලා තියලා, නමුත් ඒ ප්‍රතිපත්තිය තුල කිසිම ඒකාබද්ධ වැඩසටහනක් නැහැ. රටක් විදියට අඩු ගණනේ අපි මුහුණ දෙන අර්බුදයට මුහුණ දීම සඳහා අඩු ගානේ ප්‍රතිපත්තිමය සාකච්ඡාවක් නැහැ. අපටත් සහභාගී වෙන්න පුළුවන්, සීලු පක්ෂෝල එකඟතාවයක් හදාගන්න පුළුවන්. එවැනි සාකච්ඡාවක්වත් කරන්න පදනමක් නැති බව මා කනගාටුවෙන් උවත් කියන්නට ඕන. ඒ වගේම දැන් චීන නෞකාව සම්බන්ධයෙන් ඇතිවලා තියෙන අර්බුදය, ඒක අපි ගියාණ්ඩුවත් ජනාධිපතිවරයාගේ හික්මගේ ජනාධිපතිවරයාගේ කාලය තුලත් ඊට පසුවත් විශාල අර්බුදයකට රට මුහුණ දුන්නා. දැන් මේකට හේතුව මොකද්ද? හැමෝම කියනවා අපි නිව්ට්‍රල් නැත්තම් ස්වාධීනම අන්තර්ජාතිකව ඉන්නවා කියලා. මොකද්ද මේ ස්වාධීන කියන්නේ? අද වෙනකොට අපි ඉන්දියාවයි චීනයයි අතර ඒ විදේශ ප්‍රතිපත්තියේ ප්‍රතිපත්තිය තහවුරු කරන්න පුළුවන් වෙන්නේ සමබර ආර්ථිකයක්, තිරසාර ආර්ථිකයක් ඇතුලේ අපට කිසිම රටක් තරහ කරගන්න නැතුව අපේ සංවර්ධන ක්‍රියාමාර්ග ගොඩනගන්න පුළුවන්. ඉතින් ජනාධිපතිවරයා කියපු මේ ක්‍රියාමාර්ගය මට කතා කරන්න වෙලාවක් නැහැ. මම ගරු සභාපතිතුමනි, මගේ කතාව සම්පූර්ණයෙන් මම හැන්ඩ්ෂොට් ගත කිරීම සඳහා ඉදිරිපත්
කරනවා. බොහොම ස්තුතියි අපේ හාමුදුරුව. මෙලන ගරු ගාමිණී වෙළඹඩ මන්ත්‍රීතුමා, ඔබතුමාට විනාඩි 7ක් කාලයක්.
ස්තුතියි මුල අසනාරුවට මන්ත්‍රීතුමනි. මම හිතන්නේ මගේ වෙන් වෙච්ච විනාඩි 8යි, අපේ තිස්ස විතරණ මැතිතුමාගේ විනාඩි 8යි, විනාඩි 16ක කාලයක් එන්න ඕනි.
නෑ, විනාඩි 7ක් කාලයක් තියෙන ගමන් මන්ත්‍රීතුමා වෙලාවට තව කතාව කතිකයක් ඉන්නවා. 5යි 30 වෙනකොට අපි අවසන්.
ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කරපු ප්‍රතිපත්ති ප්‍රකාශයේ විවාද කරන මේ අවස්ථාවේදී මා සඳහන් කරන්න අවශ්‍යයි, මං හිතන්නේ අපි මේ පාර්ලිමේන්තුවට පත් වෙලා ආවට පස්සේ මූල අසනාරූඪ කාර්ක සභා සභාපතිතුමනි, අපි මේ කතා කරන්නේ තුන්වෙනි ප්‍රතිපත්ති ප්‍රකාශය. මේ සෑම ප්‍රතිපත්ති ප්‍රකාශයක් මගින්ම ඉතා හොඳ රාජාසන කතා ඉදිරිපත් කළා, හොඳ සැලසුම් ඉදිරිපත් කළා. හැබැයි ඒවා ක්‍රියාත්මක නොවිච්චි තත්ත්වය තුළ තමයි, ඒවා ක්‍රියාත්මක නොවුන නිසා තමයි තුන්වෙනි ප්‍රතිපත්ති ප්‍රකාශයක් නව ජනාධිපතිවරයෙක් කරා ඉදිරිපත් කළා සාකච්ඡා කරන තත්ත්වයකට මේ පාර්ලිමේන්තුව පත් වුණේ. ඉතින් මේ තත්ත්වය ඉතාම අවාසනාවන්ත තත්ත්වයක් ලෙස තමයි අපි නවක මන්ත්‍රීවරු විදියට හා මේ පාර්ලිමේන්තුව නියෝජනය කරන රටේ වෘත්තිකයන් නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට ආපු මන්ත්‍රීවරු විදියට අපි දකින්නේ. අපි බලාපොරොත්තු වුණා දැන් අද වෙනකොට දවස් 3ක් අපි මේ ප්‍රතිපත්ති ප්‍රකාශය සංවාදයට භාජනය කළා. මේ පැනනැගිච්ච ආර්ථික අර්බුදය විසඳීම සඳහා සුදුසුම ක්‍රියාමාර්ගය විදිහට සියලුම විපක්ෂය නියෝජනය කරන පක්ෂ වගේම ආණ්ඩු පක්ෂය නියෝජනය කරන සියලුම දෙනා එකතු වෙලා ඉදිරිපත් කරපු යෝජනාව තමයි සර්වපාක්ෂික වැඩපිළිවෙලක්, උපක්‍රමික සැලැස්මක් හා ඒකට අදාළ රෝඩ්මැප් එකක් අදාගෙන අවම එකඟතා වැඩපිළිවෙලකින් අවම කාල පරිච්ඡේදයක් තුළදී මේ රටේ තියෙන ප්‍රශ්න ටික විසඳන්න නිශ්චිත වැඩපිළිවෙලක අවසානයක් මේ පාර්ලිමේන්තුව තුලින් දකින්න ඕනි කියන කාරණා. නමුත් කියන්න කනගාටුයි මූල අසනාරූඪ කාර්ක සභා සභාපතිතුමනි, අද වෙනකොට අද මේ මම හිතන්නේ මගේ කතාව අවසාන කතාව, ඒ වෙනකොටත් එවැනි වැඩපිළිවෙලක් හදනවා කියලා කිව්වට ජනාධිපතිතුමා මේ පිළිබඳව සාකච්ඡා කළා වුණාට මේ පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් කරලා සම්මත කරගන්නවත් මේ පාර්ලිමේන්තුව අසමත් වුණා සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටවන බවට. අපි යෝජනා කළ අඩුතරමේ ඉදිරිපත් කරපු විසර්ජන පනතට අයවැය සංශෝධනයටවත් මේ සර්වපාක්ෂික වැඩපිළිවෙල ඇතුළත් කරන්න කියලා කනගාටුයි, ඒකටවත් ඇතුළත් වෙලා නැහැ. ඒ කියන්නේ මේ රජය කරන කණ්ඩායමත්, ඒ පක්ෂ නායකයනුත්, මේ පාර්ලිමේන්තුවත්, රටේ ජනතාවත් රවටමින් ඉන්නවාද කියන ප්‍රශ්නය අපිට දැනෙන්න පටන් අරන් තියෙනවා කියන කාරණාව කනගාටුවෙන් උනත් කියන්න ඕනේ. අපි බලමු දැන් මේ අපේ තියෙන ප්‍රධානම ප්‍රශ්න වලින් එකක් තමයි විදේශ විනිමය ප්‍රශ්නේ. දැන් අපිට විදේශ වලින් ණය ගන්න බැරි තත්ත්වයක් ඇවිල්ලා තියෙනවා. එතකොට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග මේ ණය කළමනාකරණය කරගැනීම සඳහා සාකච්ඡා පවත්වමින් ඉන්නවා. මේ අවස්ථාවේදී තමයි අපිට නඩුවක් පනවන්නේ ඇමරිකාවේ තියෙන හැමිල්ටන් එක්ස්ප්‍රස් නඩුව. දැන් ඒගොල්ලෝ මේ මාසේ 26 වෙනිදා ඒ නඩුව අහන්න ගන්නවා. එතන ඇමරිකන් ඩොලර් බිලියන 1ක් මිලියන 1000ක් තමයි අරගෙන තිබෙන්නේ ISB ලෝන් එක. 250 ගෙව්වේ නැහැ කියලා තමයි නඩුව පවරලා තියෙන්නේ. මේ නඩුවට තීන්දුව දෙනකොට අපි දන්නේ නැහැ රජයේ විදියට මොකද්ද කරලා තියෙන්නේ කියලා. මේ මහා චිත්‍රය අපිට අමතක කරන්න බෑ. මේ නඩුව ට්‍රයල් ඇට් බා වලට ගන්නවා 26 වෙනිදා. අපේ මේ නඩුවෙන් අනිවාර්යයෙන්ම නඩුව පවරලා තියෙන ණය අය කරගන්න මේ නඩුවට දෙනු ලබන තීරණය අපේ සියලුම විදේශ වත්කම් වලට විතරක් නෙමෙයි ලංකාවෙන් එළියට යන ගුවන් යානාවක් ගමන් කිරීම තහනම් වන තත්ත්වයක් දක්වා දීර්ඝ වෙන්න පුළුවන් ඉතා අවාසනාවන්ත තත්ත්වයක් නිර්මාණය කරන්න පුළුවන් නඩුවක් බවට පත් වෙලා තිබෙනවා. අපේ මේ මේ අපිට මේ මේ නඩුවට දෙන්න පුළුවන් තීන්දුව තමයි මේ ඩොලර් මිලියන 250 ගෙවන්න කියන එක. අපිට ගෙවන්න සල්ලි නැහැ. එහෙනම් ඊළඟට ඒ අය අය කරගැනීමේ ක්‍රියාමාර්ග වලට යනවා. මොනවද අය කරගන්නේ? අපි මිල දීලා අරගෙන තිබෙන ඇමරිකාවේ තිබෙන තානාපති කාර්යාලය අය කරගන්න අත්පත් කරගන්න පුළුවන්. අපේ රට සතුව එහෙ දින දේපල අත්පත් කරගන්න පුළුවන්. අපේ රටේ ඉඳලා වෙන රටකට යන ගුවන් යානාවක් එහෙ දින නතර කරගන්න පුළුවන්. සමස්ත විදේශ සම්බන්ධතා ඇන හිටින තත්ත්වයක් මේ නඩු හරහා පැනගලා තියෙනවා. මම දැක්කේ නෑ ජනමාධ්‍ය හරාවක් රජයේ තුලවත් මේ කියන සභාව තුලවත් මේ ගැටලුවට විසඳුමක් ලබා දෙන කිසිම ආකාරයේ සාකච්ඡාවක් නිර්මාණය වෙනවා හෝ කතා කරනවා. ඒ නිසා මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, මම අපේ සභාවේ සිටින අපේ සභානායකතුමා ඉන්න මම එතුමගේ අවධානයට යොමු කරනවා. මේ පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරන්න කරුණා කළා. අපේ විශාල ආර්ථික අර්බුදයකට මූණ පාලා තියෙන අවස්ථාවකදී අපේ විදේශ ගණදෙනු සමස්තයම නතර වෙන්න වෙන ISB ලෝන් එකක් ගන්න බැරි වෙනවා, වෙන ලෝන් එකක් ගෙවන්න බැරි වෙනවා, වෙන ණයක් ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කරන්න බැරි තත්ත්වයක් පවා උදා වෙනවා. ඒක නිසා ඒ පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරන්න කියලා මම මේ අවස්ථාවේදී ඉල්ලා සිටිනවා.
රජයේ මේ පිළිබඳව සමහරවිට විනාඩි දෙකක් කාලයක්
මේ පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරන්න ඉල්ලා සිටිනවා. මම මීට අවස්ථා දෙකකදීම මීට කලින් පෙන්ලා දුන්නා. දැන් ගිය මාසේ විදේශ විනිමය ඉපැයීම් පිළිබඳව සැලකිල්ලට ගත්තාම රේගු දෙපාර්තමේන්තුවේ සංචාලකන අනුව ඇමරිකන් ඩොලර් මිලියන 1000 ඉක්ම වූ අපනයන ආදායමක් අපේ රටට ලැබිය යුතුයි. හැබැයි විදේශ විනිමය ප්‍රේෂණ ප්‍රමාණය රටට ආපු ඩොලර් ප්‍රමාණය හොයලා බලපුවාම ඩොලර් මිලියන 400ක් 450ක් තමයි ඇවිල්ලා තියෙන්නේ. ඩොලර් මිලියන 600ක විතර ප්‍රමාණයක් ඇවිල්ලා නැහැ. ඇයි මේ? මේ විදේශ විනිමය පනතේ තියෙන දෝෂ සහගත බව මේ අපනයන ආදායම රටට ගේන්න නිශ්චිත අපනයනේ කළාට පස්සේ රටේ සම්පත් පාවිච්චි කරලා උපයන ආදායම රටට ගේන්න කියලා කිව්වට ගෙනාවේ නැත්නම් අනුගමනය කරන්න ඕන ක්‍රියාමාර්ග මොකක්වත් මේ විදේශ විනිමය පනතේ සඳහන් වෙන්නේ නැහැ. ඒ නිසා අපි කීප වටක් අවධාරණය කළා, ඉදිරිපත් කළා, ඉල්ලා සිටියා මේ විදේශ විනිමය පනත සංශෝධනය කරන්න කියලා. ඒ පිළිබඳව අවධානය යොමු කරන්නේ නැහැ. ඇයිද කියන එක ප්‍රශ්නයක් තිබෙනවා. එච්චර විදේශ විනිමය නැති තත්ත්වයක් තුළදී අන්න අපිට ආරංචි වෙනවා ආනයන අපනයන පාලක දෙපාර්තමේන්තුවේ ආනයන පාලක වරයා විසින් හොරට බලපත්‍ර නිකුත් කරනවා රජයේ විසින් ගෙන ආනයනය කිරීම තහනම් කරලා තියෙන බඩු ගෙනෙන්න කියලා. ඒ නිසා මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, මේ පිළිබඳව අපි රජයක් විදිහට මේ දක්වන උනන්දුව ඉතාම මදි කියන එක කියන්න ඕනි. ඊළඟට එන ලොකම ප්‍රශ්නේ තමයි ජිනීවාවල නඩු අපේ මානව හිමිකම් සාකච්ඡාවට ගන්නවා මේ ලබන මාසේ. එතෙන්දී අපේ රටේ 54 දෙනෙකුට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඇතුළු 54 දෙනෙකුට යුද අපරාධ චෝදනා එල්ල වෙලා ඒගොල්ලන්ට මොන වගේ දඬුවම් පමුණවන තත්ත්වයක් නිර්මාණය වෙයිද කියලා කියන්න බැරි තත්ත්වයක් උදා වෙලා තිබෙනවා. අපි මේකට උත්තර දෙන්න සූදානම් බවක් නැහැ. ඒ වගේම තමයි අද වෙන මේ කතා කරන මොහොත වෙනකොටත් මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, රුපියල් බිලියන ගානක බදු ආදායමක් අපිට අහිමි වෙනවා. අභ්‍යන්තර මූල්‍ය ස්ථාවරත්වය ඇති කරගන්න පුළුවන් මේ ආදායම රැස්කර ගැනීම සඳහා මම ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට
මහින්ද අගමැතිතුමාට
වර්තමාන අගමැතිතුමාට වර්තමාන ජනාධිපතිතුමාට යෝජනා ලබා දුන්නා සැලකිල්ලට භාජනය කළේ නැහැ. තප්පරයක් දෙන්න මගේ වෙලාව අඩු වෙච්ච නිසා මම එක විනාඩියෙන් ඉවර කරනවා. ඒක නිසා මම කියන්න කැමති මූලාසන ආරූඪ මන්ත්‍රීතුමනි සභාපතිතුමනි බඩගින්න වේදනාවෙන් පෙළෙන දරිද්‍රතාවයෙන් පතුලටම ගොස් සිටින බොහෝ දෙනෙක්ගේ ජනතාවගේ මේ අහිමි වුණ ජීවනෝපාය අහිමි වෙලා සැබෑ තත්ත්වය සැබෑ ජීවිතේ නෙවෙයි ගෙවන්නේ මන්ද පෝෂණයෙන් අන්තිම පහළටම ගිහිල්ලා තියෙනවා. දැන් මේ අරගලය කියන දේශපාලන දේශපාලන ආයුධය මර්ධණයෙන් එහෙම නැත්නම් කඳුළු ගෑස් වලින් එහෙම නැත්නම් රැවටිල්ලෙන් යටපත් කරන්න පුළුවන් වෙන්නේ කෙටි කාලයකට පමණයි. ඉතින් මේ පිළිබඳ අවධානය යොමු කළා ඉතා කඩිනමින් මේකට විසඳුම් ලබා දෙන්න අවශ්‍යයි. ඒ සඳහා විසඳුම් ලබා දිය හැකි එකම මාර්ගය විදිහට අපි දකින්නේ ਸਰව පාක්ෂික අවම එකඟතාව වැඩපිළිවෙලක් හදන්න, ඒ වැඩපිළිවෙල පාර්ලිමේන්තුවට දාලා අනුමත කරගන්න, ඒ ක්‍රියාත්මක කරන්න පක්ෂපාඩ ભેද වලින් තොරව ਸਰව පාක්ෂික රජයක් පිහිටවලා ක්‍රියාත්මක කරන්න කියන එක ඉල්ලා සිටමින් එසේ නොකර මේ පිල්ලොට බෙදිලා ඇඟිලි දික් කර ගැනීමෙන් මේ පාර්ලිමේන්තුවේ 225ටම තියෙන චෝදනාවෙන් මිදෙන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. අපි මේ තාවකාලිකව විඳින සන්තර්පණය කරන මේ තත්ත්වය ගිලිහියන්න වැඩි කාලයක් නොයන බව සඳහන් කරමින් ඒ සඳහා ඉක්මන් ගියා මාර්ග ගන්න කියලා ඉල්ලා සිටමින් මගේ වචන සුවල්පය අවසන් කරනවා. බොහොමත්ම
ස්තුතියි. මෙලන්ට ගරු කුමාර්සි රත්නායක වැත්තෝ ඔබතුමාට විනාඩි 7ක් කාලයක්.
සුති 9 වෙනි පාර්ලිමේන්තුවේ 3 වෙනි සැසිවාරය අමතමින් අධිකරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්මයා මේ පාර්ලිමේන්තුව හමුවේ කළ ප්‍රකාශය පිළිබඳව පසුගිය දින දෙකකත් ඒ වගේම අද දවසේත් අපි සාකච්ඡා කළා. ඉතින් අද අවසාන අවස්ථාව ලබා දීම පිළිබඳව ඔබතුමන්ට ස්තුතිය පුද කරනවා. ඒ වගේම අධිකරු ජනාධිපතිතුමන්ටත් මම අග්‍රාමාත්‍ය ගරු දිනේෂ් ගුණවර්ධන මහත්මයාටත් මගේ සුභාශිංසන එකතු කරන්න මේ අවස්ථාවක් කරගන්නවා. ගරු මූලාසන ආරූඪ මන්ත්‍රීතුමනි
ඕඩර් ප්ලීස්. ගරු සභානායකතුමා
අනේ
ගරු මන්ත්‍රීතුමාගේ කාලය කතාව අවසන් අනතුරු කරගෙන යෑමට
සුභාශිංසන යෝජනා කරනවා. පුතේ ගරු මූලාසන ආරූඪ මන්ත්‍රීතුමනි අද අපි රට ආර්ථික වශයෙන් අර්බුදයකට ලක් වෙලා තියෙනවා. ඒ වගේම ආර්ථික අර්බුදය මානව අර්බුදයක් බවට පත් වෙලා පසුගිය මාස 3කට වැඩි කාලයක් තිස්සේ මේ රටේ ජනතාව ඒ පීඩනයට පත් වුණ කණ්ඩායම් ඒ වගේම තරුණ කොටස් පාරට බැහැලා අරගලයකට සම්බන්ධ වෙලා ඒ අරගලය නිසා රට පුරාම ව්‍යාකූල තත්ත්වයන් ඇති වුණා පමණක්ම නොවේ, ඒ නිසා රට තුළ ලොකු භීෂණයක් ඇති වෙලා එය සමනය කරන්නට පාර්ලිමේන්තුව විදියට පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන් විදියට අපට ඒ සඳහා විවිධ ක්‍රියාමාර්ග පසුගිය කාලය තුළ ගන්න සිද්ධ වුණා. ගරු මන්ත්‍රීතුමනි අද රටේ ජනතාව තුළ හෙට දවසේ මොකද්ද වෙන්නේ කියලා ලොකු අවිනිශ්චිතතාවයක් තිබෙනවා. ඒ නිසා ජනතාව හැම වෙලාවෙම ඉන්නේ බයික. දිනපතාම භාණ්ඩවල මිල ඉහළ යනවා. ඒ වගේම බලාපොරොත්තු නොවන අවස්ථාවල සේවාවන් ලබා ගැනීමේදී ඒවට වැඩිපුර ගෙවන්න සිද්ධ වෙනවා. පසුගිය දිනක විදුලි බිල අපි හිතුවට වඩා වැඩි ගන්නකින් ඉහළ විය නිසා එයද අපේ ජනතාවට ලොකු පීඩනයක් ඇති කරලා තියෙනවා මේ වෙනකොට. ඒ නිසා මේ තත්ත්වයන් එක්ක මේ රටේ ජනතාව මේ පාර්ලිමේන්තුවෙන් ඒ සඳහා විසඳුම් අපේක්ෂා කරනවා. මේ අර්බුදයට පසුගිය අවුරුදු 74 කාලයක් තුළ මේ රට පාලනය කරපු පාලකීන් ඒ වගේම දේශපාලන පක්ෂ වගකිය යුතුයි කියලා මේ බාහිර සමාජය තුළ සාකච්ඡා කරනවා. 1948 නිදහස ලබා ගත්තට පස්සේ 1977 දක්වා මේ රට පාලනය කරපු දේශපාලන පක්ෂ වගේම රාජ්‍ය නායකින් මේ රටේ දේශීය නිෂ්පාදනවලට ප්‍රමුඛතාවය ලබා දෙමින් රට තුළ නිෂ්පාදනය කළ හැකි බොහෝ දේ රට තුළ නිෂ්පාදනය කරන්නටත් ඒ භාණ්ඩ ආනයනය නොකර එයින් රටේ ජනතාවට ඒ අවශ්‍යතාවයන් ලබා දෙන්නටත් කටයුතු කළා. නමුත් අපි දැක්කේ 1973 මේ රටේ බලයට පත් වුණ එක්සත් ජාතික පක්ෂය ජී.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමාගේ ආණ්ඩුව රටට අඳුරලා දුන්න විවෘත ආර්ථිකය නිසා අපේ තිබුණ සංවෘත ආර්ථිකය සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා රට තුළ නිෂ්පාදනය කරපු බොහෝ නිෂ්පාදන ආනයන කිරීමත් එක්ක දේශීය කර්මාන්තය අද වැඩේට පටන් ගත්තා. අපට ලැබුණ ප්‍රධානයන් අපට ලැබුණ ආධාර ඒ විදිහට පටන් ගත්ත කර්මාන්ත ශාලා එකින් එක වැහෙන්න පටන් ගත්තා. පෞද්ගලීකරණය කිරීමෙන් පසුවත් ඒවායේ නිෂ්පාදන වෙළඳපොළට යොමු කිරීමේදී ඊට වඩා අඩු මිලකට විදේශ රටවලින් භාණ්ඩ ආනයනය කිරීමත් එක්ක ඒ දේශීය කර්මාන්ත ඒ කාලය තුළ අපට අහිමි. ඒ නිසා අපි අවුරුදු 74ක් තිස්සේ මේ රට පාලනය කරපු පාලකයන් මේට වග කියන්න ඕනි කියලා කිව්වත් 1975 පස්සේ තමයි මේ රට ලොකු විනාශයකට පත් වුණේ. මේ ආර්ථික අර්බුදය පටන් ගන්න 1977 විවෘත ආර්ථිකයෙන් පස්සේ. ඒ වගේම ගරු මන්ත්‍රීතුමනි, රට පාලනය කරපු පාලකයන් පමණක් නොවෙයි එදා උතුර සහ නැගෙනහිර පළාත් වෙනම රාජ්‍යයක් සඳහා සටන් වැදුණ දේශපාලන කණ්ඩායම්, ඒ වගේම දකුණේ බලය ලබා ගැනීමේ අපේක්ෂාවෙන් කටයුතු කරපු දේශපාලන පක්ෂ ත්‍රස්තවාදී කණ්ඩායම් අද මේ ඇති වෙලා තියෙන අර්බුදයට වග කිය යුතුයි. ඒ වගේම රාජ්‍ය සේවයේ කටයුතු කරන ඇතැම් පිරිස් තමන් විසින් කළ යුතු කාර්යභාරයන් ඉටු නොකර ඒ තමන්ගේ රාජකාරි පැහැරහැරපු අවස්ථා අනන්තවත් තියෙනවා. එනිසා ඒ අයත් මේ ඒ අයටත් මේ අර්බුදේ ඒ වගකීමෙන් නිදහස් වෙන්න පුළුවන් කමක්
නැහැ.
කොහොම වුණත් අද අධිකරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්මයා රටේ ජනතාවට වගේම අපේ ප්‍රධාන දේශපාලන පක්ෂවලට කතා කරලා කිව්වේ සර්වපාක්ෂික පාලනයකට එකතු වෙන්න කියලා. දේශපාලන පක්ෂ නැත්තම් අපි විපක්ෂ නියෝජනය කරන විපක්ෂයේ නියෝජිතින් අද සාකච්ඡා පවත්වනවා. හැබැයි රටේ ජනතාව හැමෝම බලාගෙන ඉන්නවා අපි මේ 225ක් එකතු වෙලා මේ පාර්ලිමේන්තුව තුළ කරන සාකච්ඡා වලින් සමාජයේ නැත්තම් රටේ තියෙන ප්‍රශ්න වලට විසඳුම් ලැබෙයි කියලා. ඒ නිසා ඒ බලාපොරොත්තුව ඉටු කිරීමේ වගකීම අපි හැමෝටම පැවරෙනවා. රටක් විදියට රටේ දේශීය කර්මාන්ත වලින් අපනයන ආදායම් වැඩි කරගෙන රටේ විදේශ විනිමය වැඩි ප්‍රමාණයක් රටට ලබා ගැනීමේ අවශ්‍යතාවය පිළිබඳව ජනාධිපතිතුමා එතුමාගේ ප්‍රකාශය තුළ පෙන්වලා දීලා තියෙනවා. ඒ වගේම ගරු මූලාශ්‍රයේ මන්ත්‍රීතුමනි, පසුගිය කාලය තුළ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා රටට ආනයනය කරන භාණ්ඩ විශාල ප්‍රමාණයක් සීමා කරා. ඒ වගේම ඇතැම් භාණ්ඩ රටට ගෙන්වීම නැවැත්තුවා. සර රට තුළ ඒ භාණ්ඩ නිෂ්පාදනය රට ඒ ආහාර ද්‍රව්‍ය සහ භාණ්ඩ නිෂ්පාදනය කරන්න අවශ්‍ය පහසුකම් ලබා දෙන කටයුතු කරා. ඒ නිසා ඒ වැඩපිළිවෙල ඉදිරියටත් ක්‍රියාත්මක කළ යුතුයි කියන කාරණේ විශේෂයෙන් සඳහන් කරන්නට ඕනි. ඒ වගේම ගරු මන්ත්‍රීතුමනි, කෘෂිකර්මාන්තයෙන් වැඩි පිරිසක් ජීවත් වෙන රටක් විදියට පසුගිය කාලය තුළ අපේ දිස්ත්‍රික්කවල විශේෂයෙන් වීලි කලාපේ වී වගාවට අමතරව බඩගිනිඟු වගාව වැඩිපුර වගා කරනවා. නමුත් පසුගිය කාලය තුළ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව ගොවීන් වගා කරපු වගාබිම් රක්ෂිත ලකුණු කරලා ඒ වගාබිම් වල නැවත ගොවීන්ට යන්න තිබුණ අවස්ථාව අවීර කරා. ඒ නිසා අද ඒ ගොවිය අසරණ වෙලා ඉන්නවා. ඒ නිසා හෙට දවසේ නැවත අපේ රටට බඩිරගු ආනයනය කරන්න සිද්ධ වුණා පසුගිය කාලය තුළත් ඉදිරි කාලය තුළත් ඒ අවස්ථාව උදා වෙයි කියලා අපට හිතෙනවා. ඒ නිසා අපි යෝජනා කරනවා ගරු ජනාධිපතිතුමාගේ අවධානය මේ සඳහා යොමු විය යුතුයි. ඒ ගොවි නැවත වගා කරන්න අවස්ථාව ලබා දුන්නොත් ඒ බඩිරගු අස්වැන්න තුළින් රටට අවශ්‍ය බඩගිනිඟු ප්‍රමාණය අපට සපයා ගන්න පුළුවන්කම ලැබෙයි. ඒ ආදී වශයෙන් රටේ ජනතාවගේ අවශ්‍යතාවයන් සම්පූර්ණ කරන්න සියලුම දේශපාලන පක්ෂ එකතු වෙලා අතිගරු ජනාධිපතිතුමන්ට සහයෝගය ලබා දීම අපි හෙට දවසේ කළ යුතුයි කියන යෝජනාව නැවත නැවතත් මතක් කරමින් මගේ කතාව අවසන් කරන සුදු.
බොහොම ස්තුතියි ගරු මන්ත්‍රීතුමා. විවාදයට එක් වූ සියලු ගරු මන්ත්‍රීවරුන්ට මන්ත්‍රීවරයන්ට ස්තුතිය පළ කරනවා. මෙම පාර්ලිමේන්තුව 2022 අගෝස්තු 29 වෙනි දින පූර්වභාග 9:30 වනතෙක් කල් තබනවා.